Namo tassa bhagavato arahato sammā sambuddhassa. Miyaluyama pandara api sākaccha karannata balāpuruttu wenne maitrī bhāvanāvaha maitrī bhāvanāva tulin ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ කෙසේද කියලා අපි දන්නවා. මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ විය යුතුයි. කොමක්ද මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ? සෑම භෞතික කටයුත්තකින්ම වෙන්වෙච්ච ගී චර්යාවලින් ගී පැවැත්මෙන් වෙන්වෙච්ච නිවනට අදාළ නැති පැවැත්මක තියෙන කටයුතු වලින් වෙන්ුණා වූ ජීවිතය. තථාගතයන් වහන්සේ දේශනාවේ নানা ප්‍රකාර සූත්‍ර වලින් දේශනා කරන විශේෂ කමඨාන නිර්වාණ පණිවිඩය ශුන්‍යාගාර ගතෝ වාකිනික. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට බාහිර වැඩකටයුතු නැවතුවේ නැත්නම් අල්පේච්ඡතාවය අපි තුලින් අටගත්තේ නැත්නම් ගී කටයුතු පැවැත්මෙන් වෙන්ුණේ නැත්නම් අපට නිවන් දකීම ටිකක් අමාරු කාර්යයක් වෙනවා. ඒකට හේතුව තමයි මේ ලෝකේ හැම දෙයක්ම අන්ත දෙකෙන් නිර්මාණය වෙලා තියෙනවා. සැප දුක, රෑ දවල්, ප්‍රශ්න පිළිතුරු, හොඳ නරක, යාපත හයාපත, මේ විදිහට මේ ලෝකේ සෑම දෙයක්ම අන්ත දෙකෙන් සැකසීලා තියෙනවා. ඒ වගේ නිවනට යනකොට පැවත්ම නොපැවත්ම අල්ලා ගැනීම අත්හැරීම කියන මේ ලෝකෝත්තර ජීවිතයත් අන්ත දෙකෙන් නිර්මාණය වෙලා. එහෙනම් අපි ලෝකෝත්තර ජීවිතයේ තුල ඉන්න ඕනේ නම් නිවන් දකින්න ඕනේ නම් පැවත්මට හදාළ සියලුම දේවල් අත්හරින්න ඕනේ. අල්ලා ගැනීමයි අත්හැරීමයි එකවර වඩන්න බෑ. සැපයි දුකයි එකවර විඳින්න බෑ. එක්කෝ සැප විඳින්න ඕනේ, එහෙම නැත්නම් දුක් විඳින්න ඕනේ. අඬ කඬ ඉනාගෙන කෙනෙක් ඉන්නවද කියලා කිව්වම එහෙම නෑ. එහෙම ඉනාගෙන බෑ. ඉනාගෙන කෙනාට අඬන්න බෑ. අඬ කඬ ඉන්න කෙනාට ඉනා යන්නේ නෑ. එහෙනම් මේ ස්වභාවය අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මේ භාවනා යෝගී කේම නැත්නම් ආර්ය ශ්‍රාවකේ තමන්ගේ ජීවිතාව ගත කරන්න ඕනේ කොහොමද කියන එක. මොකද මේ ශුන්‍යාගාර ගත වීම එම නැත්නම් අල්පෙච්ඡතාවය කියලා බලනකොට අපගේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය පිනවන්න අපි নানা ප්‍රකාර වැඩ රාජකාරි පටලගෙන ඉන්නවා. අපි හිතනවා අපි ලෝකෝත්තර මාර්ගයක ඉන්නේ, ආර්ය ශ්‍රාවකේ අපේ වැඩ ගී කට්ටියට වඩා අඩුයි කියලා බැලුවාම අපගේ වැඩ ගී කට්ටියට වඩා වැඩි වෙච්ච අවස්ථා තියෙනවා. ඒ තත්ත්වය තේරුම් ගන්න බැරි වෙච්ච අවස්ථා අනන්තය ප්‍රමාණයි. එහෙනම් අපි ගී කාලේ අඹකලා පැවිදි ජීවිතය තුළ තඹ කරනවා. ගී කාලේ ගෙවල් ඇදුවා පැවිදි වෙලා දේර විහාරදනවා. ගී කාලේ මිනිසුත් එක්ක සම්බන්ධකම් පැවතුනා, දැනුත් දායකයොත් එක්ක සම්බන්ධකම් පවත්නවා. ගී කාලේ අයිතිවාසිකම් කිව්වා දේර විහාරස්ථාන වලට දැනුත් අයිතිවාසිකම් කියනවා. ගී කාලේ එක පෞල් ජීවිතයක් ගත කළා, දැන් දායකයෝ 100යි 200යි කියලා ගම්මානයක්ම පෞල් ජීවිතයක් බවට පත් වෙලා. එතකොට සැප දුක ලාභ අලාභ මේ හැම දෙයක් එක්කම අපි ගනුදෙනු කරනවා. බලනකොට අපගේ ජීවිතය අල්පේච්ඡ වෙලා ශුන්‍යාගාරගත වෙලාද කියලා බැලුවොත් මොකවත් වෙලා නැහැ. අර තිබිච්ච මට්ටම තවත් සිය මට්ටමකින් සිය ගුණාකාරයකින් වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. එනම් මේ රූපාවචර බ්‍රහ්මලෝකයට අදාළ මේ චෛතසිකය අල්පේච්ඡතාවයටපත් වීම. ඇයි මේ රූපාවචර බ්‍රහ්මලෝකය කියලා කියන්නේ? ඒක තුළ තියෙන ගොඩාක් දේවල් අත්තරිච්ච ස්වභාවය තුළ තමයි පවතින්නේ. හැබැයි තියෙනවා, රූප තියෙනවා. හැබැයි දිව්‍ය ලෝක තරම් විශාල වශයෙන් එම නැත්තම් සුපිරි වශයෙන් නැහැ. මානුෂ්‍ය ලෝකයේ තරම් දුක් විඳින්න කාරණා නැහැ. එහෙනම් මොනවද මේ ස්වල්ප කටයුතු කියලා කියන්නේ? ඉස්සලාම අපි කල්පනා කරන්න ඕනේ ස්වල්ප වෙන්නේ ඇයි කියන එක. කුමක් සදා ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්නේද? ඒ තුලින් තමා අට කුමක් සිද්ධවන්නේද? එහෙනම් භාවනා යෝගියෙක් තමන් භාවනා ජීවිතය තුළ වාඩි වෙලා කල්පනා කරන පළවෙනි කාරණාව තමයි මම මෙතනට ආවේ හැයි. මෙතනට කියලා කියන්නේ ස්ථානෙට නෙමෙයි, තමන් ජීවිතයෙන් වෙන් වෙලා ඉස මුඩු කරගත්ත සිවුරු පොරවගත්ත පොරොන්දුවක් මත පින්ඩපාත චර්යාවෙන් මේ ආකාර ජීවිතය. එනම් මෙතනට මං ආවේ ඇයි, මේ தත්වයට පත්ුනේ ඇයි කියලා බලනකොට එයාට අවංකවම තියෙන මං වැඩ නවත්තන්නයි ආවේ. මුල් ගල තියලා කිරි උතුරවල වැඩ අල්ලන්න නෙමෙයි ආවේ, වැඩ නවත්තන්න ආවේ. ඉසතෙල් ගාන්න නෙමෙයි මං ආවේ, ඉස ඕදන්න මං ආවේ. උත්සව පවත්වන්න නෙමෙයි මං ආවේ, උත්සව නිමා කරන්න ආවේ. නිදාගෙන විවේක ගන්න නෙමෙයි ආවේ, නිින්දෙන් අවදි වෙන්න සීය පවත්තන්න. මේක වටහා ගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා වැඩ නවත්තන්න ඕනේ. මොනවද මන් තුල තියෙන වැඩ කියලා බැලුවාම ඇවිදීමේ පුරුදු තියෙනවා, කතා කිරීමේ පුරුදු තියෙනවා, ස්ථාන ගොඩනැගීමේ පුරුදු තියෙනවා, සාකච්ඡා කරලා විවිධ වැඩ රාජකාරිවල නිරත වීමේ පුරුදු තියෙනවා, තාන්න මාන්න තනතුරු සදා වැඩ කරන මිනිසුන්ට උදව් කරන පිරිත් කියන මේ වගේ ගොඩාක් කටයුතු තියෙනවා වැඩ. මේවත් එක බලනකොට ගෙදරත් වැඩ කළා, මෙතනත් වැඩ කරනවා. හැබැයි වෙන වෙන නම් ගෙදර ඒන් රකින්න ගියා, දැන් මෙතන රැට පිරිත් රකින්න යනවා. ගෙදර ආදායම පිණිස වැඩ කරනවා, අම්බ කිරීම පිණිස, මෙතන පත්‍ය පිණිස වැඩ කරන ඔක්කොම එකයි. නමුත් නාමරික වෙනස් වෙලා, රූප ටික වෙනස් වෙලා. එහෙනම් එතන ආරක්ෂා කරන්න තමයි ඒන් රකින්නේ. මොනවද ඒ වී ටික, ඒ තල ටික, පැල ටික ආරක්ෂා කරන්න අපි නිදි මරාගෙන ඉන්නවා. මෙතන කර රෝගී ආරක්ෂා කරගන්න, අර වයසක දායකය ආරක්ෂා කරගන්න, ඒ දරුවා ආරක්ෂා කරගන්න, එළි වෙනකන් නිදි මරාගෙන පිළිත් කියන කාරණා දෙකම එකයි. එනම් මේ වැඩ නැවතිලා නැති බව තමන්ට තේරෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරන මේ සේරම වැඩ නවත්තන්න ඕනේ. වැඩ නවත්තන්න ආවනම් මේ සියලුම වැඩ නවත්තන්න ඕනේ කියන තීරණය මත ස්වල්ප කටයුතු ඇත්තෙක් බවට යපත් වෙනවා. බාහිර වැඩ මොකවත් නැහැ. පාංශකූල කටයුතු, පින්කම් කටයුතු, පිරිත් කටයුතු, අනුශාසනා කටයුතු, කැඩිච්ච පවුල් එකතු කරනවා, එකතු වෙච්ච පවුල් වලට උපදෙස් දෙනවා, ඒ මොකවත් වැඩ නැහැ. ඔක්කොම නවත්තනවා. මේම නවත්තලා කාලයක් මේ භාවනා යෝගියා ඉන්නකොට මේ භාවනා යෝගිට තවත් තේරෙනවා වැඩ නැවතිලා නැහැනේ. ඇයි වැඩ නැවතුනොත් තමයි රාත් වෙන්න ඕනේ. එහෙනම් මම මේ වැඩ නැවතුවයි කියලා ඉතාවෙන ඉතියට වැඩ නැවතිලා නැහැ. මොනවද නවත්තලා තියෙන වැඩ? පටවි මට්ටමින් පේන්න තියෙන ටික නවත්තලා තියෙනවා. අපි දන්නවා යම්කිසි ස්ථානයක සුද්ධ පවිත්‍ර කරනකොට අපි බඩු ටික ඔක්කොම එළියට අයින් කරලා අතු ගාවුවාන් පස්සේ අපි කියනවා දැන් හොඳට පිළිසිදුයි. ඔක්කොම වැඩ ඉවරයි. අදයි සුදු පාට රෙදි කෑල්ලක් අරන් ඒ මේසපිටු පියදාලා බැලුවා. කළු පාට වෙන්න තරම් කුණු දූවිලි මා පොළවේ දූවිලි ගොඩ. එහෙනම් මේක සෝදලා පිරිසිදු කරලා පියදාලා ඒ தත්ත්වයටපත් කෙරුවොත් තමයි මේක තුළ නියම පිරිසිදු භාවය ඇති වෙන්නේ. එහෙනම් අපි අපගේ ජීවිතය තුළ සමහර දේවල් මේම පිරිසිදු කරගෙන නැහැ. මේ මානසිකත්වය, මේ අවබෝධය මේ භාවනා යෝගියාට අට ගන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ස්වල්ප කටයුතු ඇත්තෙක් බවට පත් වෙන්න ස්වල්ප වෙන ක්‍රමවේදය දන්නේ නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා සැබවින්ම මට වෙලා තියෙන්නේ කුමක්ද, මා විසින් කළ යුත්තේ කුමක්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට ඥානයක් පහළ වෙනවා. මගේ ආයතන අයතුළම තාම වැඩ නැවතිලා නැහැ. මම දකින දේවල් එක ගැටෙනවා, ඇලෙනවා, බලාපොරොත්තු වෙනවා, ප්‍රශ්න ඇති කරගන්නවා, ඇයෙන දේවල් වලට මම ප්‍රතිචාර දක්වනවා, පලිගන්නවා, කොඳුරනවා, වෛර කරගන්නවා, ඒ මිනිසුන්ට අයහපත් වෙනවාට මම කැමති වෙනවා, කතා කරනකොට නිନ୍ଦා අපාස වෙනවා, විවේචනය වෙනවා, ඕපදූප කතා කරනවා, ඉස්වචන, පරුසවචන, සම්පප්පලාප, මුසාවාද, මේ ටික දැක්කාම තේරෙනවා මම මොකවත් නවත්තලා නැහැනේ. මම ලෝකෙට පෙන්න අරක කරන්නේ මේක කරන්නේ කියලා ලයිට් කරලා අපි තරම් අත්තරපු කට්ටිය නැහැ කියලා අපි ලෝකෙට පෙන්නුවාට කොහොම ඔයගොල්ලෝ අත්තරපු කට්ටිය නම් මොකවත් බාහිර වැඩ නැත්තම් කො රාත්‍ත්‍ය ස්වාමීන් වහන්සේලා අත්තුස්සන්න කිව්වම කවුරුත් අත්තුස්සන්නේ නැහැ. තමන් දන්නවනේ රාගය තියෙනවා, ద్వේෂය තියෙනවා, ලෝභය තියෙනවා. මේ සියලුම කතන්දර ටික තමන් තුළ තියෙන බව දන්න නිසා කවුරුත් අත්තුස්සන්නේ නැහැ. කො සීලය සමාධි කළාද, භාවනාවේ සමාධි කළාද අත්තුස්සන්නේ කියලා ඒ තුස නැයි සමාධියටපත් වුණා නම් ප්‍රඥාව තියෙන දෙපාය. ඊළඟ ප්‍රශ්නේ තමයි අප්පුඩි ගාලා මේ අප්පුඩි සද්දෙට බණක් කියන්න කියලා කිව්වම මේ කම්පණය තුළ ඇතිවෙන පීඩනය නිසා මේ ලෝකයේ ඇතිවෙන නාම රූප මොනවද, ඒවට ඇලෙන්නේ කොහමද, ගැටෙන්නේ කොහමද, අත් දෙක කියලා කියන්නේ වමයි දකුණයි, එන අන්ත දෙක ගැටෙනකොට ඇතිවෙන කම්පණය, මේක තමයි මේ ලෝකයේ තියෙන தত্ত্বය. දුකයි සපයි අතර මිනිස්සු ගැටි ගැටි තමයි මේ හැමතැනම මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ කම්පණය නිසා අද මිනිස්සු ප්‍රශ්න ඇති කරගෙන උත්තර හොයනවා, මාන වෙනවා, කලබල වෙනවා. ඇයි මේ දුකයි සපයි කියන මේ අන්ත දෙක එකට වැද්දුවාම ඇතිවෙන කම්පණයේදී මිනිස්සු අතරමං වෙනවා. එහෙනම් මේ අප්පුඩි සද්දෙට බණක් කියන්න පුළුවන් නම් එයාට නිර්වාණය පෙන්වන්න පුළුවන් නම් භාවනාව කමටාන දෙන්න පුළුවන් නම් එතකොටයි මිනිස්සු පිළිගන්නේ මෙයාට මේ ප්‍රඥාව තියෙනවා. එහෙනම් සීලය සමාධි වෙලා මෙයා හරියටම සිල් රකින්න කෙනෙක්. එහෙනම් මෙයාට මේ අවබෝධය තියෙනවා කියන තීරණයට එතකොටයි එන්නේ. ඒ අවබෝධය එයාට නැත්නම් මේ කියන දේ බොරු බවට ඔප්පු වෙනවානේ. ඒ නිසා අත්තුස්සන්නේ නැහැ කට්ටිය. එහෙනම් වැඩ නිමා කළාට මොකවත් නිමා වෙලා නැහනේ. තමන් අරියත් භාවයට නිමා වෙලා නැහැ. එහෙනම් තමන් නිමා වෙලා නැහැ කියන එක ඔප්පු වෙනවනේ. එතකොට මොකද්ද මේ නතර කරලා තියෙන වැඩපිළිවෙල? මොකද්ද මේ ලයිස්තුගත කරලා තියෙන්නේ කියලා බලනකොට තමන් මුලාවක් තමයි මේ වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය. මේ විදියට ගියොත් නිවන් දකින්න පුළුවන් කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඒ විදියට ඉතියට අවුරුදු 10 15 20 ඒ ආයතන ඒ ක්‍රමයට පවත්වාගෙන ගියාට එක රාත්‍රියක්වත් බී වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ඉර්ධියක් බෑ, පරිත්‍යයක් නැහැ, මොකවත් දෙන්න වෙලා නැහැ. එනම් ඒකෙ ප්‍රතිඵලයක් නැත්තම් අපි උලන් අල්ලන්න කරන වෑයමක් වෙනවා. ඇයි මේ කාරණා ටිකක් ගැඹුරෙන් අපි සාකච්ඡා කරන්න කියලා බැලුවාම අපි දැනගන්න ඕනේ මේ ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්නේ සැබවින්ම කොහමද කියලා. ගීයගේ වැඩ නැවතුවාට ස්වල්ප කටයුතු වෙනවා නම් අද රාතන් වහන්සේලා හැමතැනම ඉන්න ඕනේ. එහෙනම් ගීයත්තන්ගේ වැඩ පැය 20ක් 22ක් කරපු තථාගතයන් වහන්සේ පළවෙනි රාතන් වහන්සේ බවට මේ ලෝකේ අරියත් බෝධියටපත් වෙලා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. හැබැයි ගී වැඩ නැවතුවේ නැහැ. මිනිසුන්ට නිවන කියන එක නැවතුවේ නැහැ. උදව් කරන එක නැවතුවේ නැහැ. එහෙනම් මේ විදියට මිනිසුන්ට දුක නිවා ගන්න කමටහන් දීලා උදව් කරලා බණ කියලා එයාගේ වැඩ කටයුතු කරලා කෝටි ගණන් මිනිස්සු නිවන් දකින්නට පුළුවන්කම වුණා. හැබැයි අරියත් භාවයේ තුල නමුත් අද අපි වැඩ මොකවත් නැද ඔක්කොම නවත්තලත් මොකවත් නැත්තම් ඒ කියන්නේ අපි යන මාර්ගයේ වැරදි කියන කොප්පු වෙලා ඉවරයි. මේකේ සැබෑව යථාර්ථය තේරුම් ගත්තොත් තමයි මේ ඥාණය පාළ වෙන්නේ නිවැරදි නිවනට යන්න. එහෙනම් අපට පෑදලිව පේනවා අපි ලබාපු මිනිස්සුත් භවයේ තුල ආයතන අයෙම ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න ඕනේ. ආයතන අය තුලින්ම ශුන්‍යාගාර ගත වෙන්නට ඕනේ. එනම් මේ ධර්මතාවය ඇති වෙලා පවතින්නේ කොහොමදයි කියලා බලනකොට අපට පෑදලිව පේන කාරණාවක් තමයි මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම අපගේ ජීවිතේ පුරාම අපි ගනුදෙනු කරමින් පවතිනවා. සෑම මොහොතක් තුළම මේ කටයුත්ත සිදුවෙමින් පවතිනවා. නමුත් අපගේ ජීවිතේ විමුක්තියපත් වෙලා නැහැ. මේ භාවනා යෝගියා එරමිනිය ගොතාගෙන ගාක්යට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා මාගේ ජීවිත කාලය තුල මා කුමක්ද කළ යුත්තේ, මට කුමක්ද සිදුවෙමින් පවතින්නේ කියලා මේ භාවනා යෝගියා කල්පනා කරනකොට මෛත්‍රී භාවනා වඩන මේ තාපසයාට යමක් තේරෙනවා. ඒ තමයි මම ගී වැඩ ඔක්කොම නවත්තලා පාංශුකූල කරන්නේ, පින්කම් කරන්නේ, බණ කියන්නේ, පිරිත් කියන්නේ, ගී ගෙවල් වලට ගිහිල්ලා මිනිසුන්ට සැප දුක බලන් දෙන්නේ, ඔක්කොම නැවතුවාට මම රාත් වෙලත් නැහැ. ප්‍රශ්නෙත් තියෙනවා. එන සියල්ලම නවත්තලා අවුරුදු ගණන් හිටියට මාර්ගඵල වලටපත් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ වැඩ නැවතිලත් නැහැ. එනං අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් කර්ම ගනුදෙනු වෙමින් පවතිනවා. මේ වැඩේ නවත්තනකම් මේ ලෝකේ මොන වැඩේ නවත්තුවත් රාත් වෙන්නේ නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනකොට තේරෙනවා බන්ධනාගාරේ ඉන්න ඉරකාරයා එයින් කොටන්නේ නැහැ. කඩේ යන්නේ නැහැ, පොලේ යන්නේ නැහැ, එළියට දාන්න එපා. එතකොට ඉරකාරයා මොනවද කරන්නේ? කූඩුව ඇතුළේ ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. විවේක මොකවත් කරන්නේ නැහැ. වෙලාවට කෑම ටික හම් වෙනවා, කාලා බීලා නාන්න තියෙනවා, නාලා වාඩි වෙලා ඉන්නවා. අවුරුදු 10 15 20 ඔම ඉන්නවා. රාත් වෙලා දෙන්නේ නැහනේ. එළියට එනකොට මාර්ගඵලයක් ලැබිලාද? මොකවත් නැහනේ. එහෙනම් විවේකීව ආහාර පාන අරගෙන කුටියකට වෙලා හිටියා, කාමරයකට වෙලා හිටියයි කියලා ඒම රාත් වෙන්නේ නැහැ. එහෙම රාත් වෙනවා නම් අද බන්ධනාගාර ඉරකාර ඔක්කොම රාත් වෙන්න එපාය. මාර්ගඵල වලටපත් වෙන්න එපාය. මේ භාවනා යෝගියාට මේ සත්‍ය ඥානෙ අවබෝධය පාළ වෙනවා. පාළ වුණාම කල්පනා කරනවා සේනාසනයක මම අර රාජ්‍ය දඬුවමට ලක් වෙලා ඉන්නේ ඉරකාරයත් අතර වෙනසක් නැහනේ. දෙකම එකයිනේ. අරියට වෙලාවට වෙල්ලක ගදිනකොට එයාට කෑම හම්බෙනවා. අරියට ගාන්ටාරයේ වදිනකොට මටත් ධානය හම්බෙනවා. එයත් ඉන්නේ කුටියක, එළියට යන්න බෑ. මමත් ඉන්නේ කුටියක, මටත් එළියට යන්න බෑ. එයාට තින්නේ විවේකයෙන්ම කාමරය ඇතුළටලා බිත්තිය අතර බලාගෙන ඉන්න. මටත් ඒක නෙවෙලා තියෙන්නේ. එහෙනම් ඒ වෙලාවට ඒගොල්ලන්ට වත කරන්න තියෙනවා. නැත්නම් ඒවලට කුටි හම්බෙනවා. අපට විහාරවත, ස්ථානවත, බුද්ධවත, ආචාර්යවත, විනයවත කියලා අපටත් වත කරන්න තියෙන, නැත්නම් විනයානුකූල දඬුවම් ලැබෙන ක්‍රම දෙකම එකයි. මේක වෙනසක් වෙලා නැහැ. මේක වැටෙනකොට මේ තාපසයාට භාවනා යෝගියාට ඥානයක් පාළ වෙනවා, දුස්ති ඥානය. මොකද්ද මේ දුස්තිය කියලා බලනකොට මේ ඇසකන දිවනාසය සමසිත නැත්තම් කර්ම හැදෙන්නේ නැහැ. කුසල කර්ම, අකුසල කර්ම, පව්පින් කියන මේ සෑම කර්මයක්ම ඉපදීමට හේතුවක්ම අටගන්නේ ආයතන අයේ ක්‍රියාවලිය නිසා. අපට ඇති වෙලා තියෙන කර්මයක් ලියලා ලයිස්තු කරලා මේ කර්ම හැදුනේ කොහමද කියලා බලනවාම හැම තැනම ආයතනයක් පේනවා. උදාහරණයක් වශයෙන් පස්පව් කැඩෙනවා. මොනවද පස්පව්? අපි දන්නවා පානාතිපාත, අදින්නාදාන, සුරාමේරය, මජ්ජපමාව, මුසාවාදේ, කාමේසු මිච්ඡාචාර, මේකනේ. එතකොට දැන් කාමයේ සුමිච්ඡාචාරය කරන්න පොට්ටබ්බේ කියන මේ කය කියන ආයතනේ ඕනේ නේ. සුරාව ගන්න කට ඕනේ නේ. බොරු කියන්න කට ඕනේ නේ. හොරකම් කරන්න අත් දෙක ඕනේ. සිත ඕනේ. සිතෙන් ඒවා ඉතරන ඕනේ. ප්‍රාණඝාත කරන්න අපට කය ඕනේ. එහෙනම් මේ පස්පව් වලටම මේ ආයතන හය සම්බන්ධ වෙලා නේ. ලෝභ දේශ මොහ රාග වෛර මේකට ආයතන කොහොමද සම්බන්ධ වෙන්නේ? ලෝභ කරන්න සිත ඕනේ, එකතු කරන්න අත ඕනේ, ද්වේෂ කරන්න සිත ඕනේ, පලිගන්න කය ඕනේ, මුලා වෙන්න ඒ මුලා සිත ඕනේ, ඒ විදිහට කටයුතු කරන්න කය ඕනේ. ඒ කියන්නේ සිත, කය, වචනය කියන මේ තුනම සම්බන්ධ වෙන්නේ නැතුව ආයතනයක පීඩාවක් නැතුව කර්මයක් හදන්න මිනිස්සුෙකුට බෑ. කර්ම නිර්මාණය පිළිබඳ අපෝසත් භාවයට පත් වෙනවා මිනිස්සේ ආයතන නැත්තම්. මේ தත්ත්වය තේරුණාම මේ භාවනා යෝගියාට ස්ථීරවම තේරෙනවා මේ ආයතන අයේ ක්‍රියාවලිය නැවතුව මේක තුල කර්ම නිර්මාණය වන මේ චර්යාව නතර කරොත් ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා. ආයි කතා දෙකක් නැහැ. මෙතන තමයි උත්පත්තිය තියෙන්නේ. ජාති ජරා භව මේ ඔක්කොම තියෙන්නේ මේ ආයතන ආයතන නිර්මාණයන කර්මය කරගෙන කොට වෙන. එහෙනම් මේකේ කර්මය නවත්තන තාකල් මට නිවනක් නැහැ. මේක නැවතුවොත් නිවන් දකින්නවා කින ස්ථීර විශ්වාසය ඇති වෙනවා. එතන යා දෘෂ්ටිගත වෙනවා. ඒකට අපි කියනවා සම්මා දෘෂ්ටිය කියලා. දැන් නිවැරදි නිවන් මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්නවාමයි නිවන් දකින්න පුළුවන් කියලා ඒ අදිස්ථාන තීරණයට ආපු මේ සිත, සම්මා දෘෂ්ටියටපත් වෙච්ච මේ සිත දැන් කොතනද ඉන්නේ කියලා බලනකොට එයා සෝවාන් ඵලයටපත් වෙලා. එයාට කිසිම සැකයක් නැහැ නිවන් මාර්ගය පිළිබඳව. එයාට කිසිම පැටලෙවිල්ලක් නැහැ කර්මයේ නවත්ීමෙන් නිවන් දකින්න පුළුවන් කියන මේ කාරණාව පිළිබඳ එයා පැහැදිලිව දන්නවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ආකාරයට සැකසීලා තියෙන මේ ආයතනවල චර්යාව නවත්තන්න ඕනේ. කොහොමද නවත්තන්නේ? මේ සෑම චර්යාවක්ම ඇලීම ගැටීම මත නිර්මාණය වෙලා තියෙන්නේ. බලාපොරොත්තු තියනවා මේවල. එහෙනම් මේ ආයතන අයතුලම ගෝචර වෙන මේ ධර්මතාවයේ නවත්තන්නේ කොහොමද කියන එක මේ භාවනා යෝගියා ගායට ඉඳලා කල්පනා කරනවා. එයා ඇස්සරින්නෙත් නැහැ, නැකිටින්නෙත් නැහැ, දානමාන ගන්න අවශ්‍යෙත් නැහැ. ඇයි? එයාට මේ ප්‍රශ්නේ ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්. මේක විසඳලා ඉන්න ඕනේ. ශුන්‍යාගාර ගතෝවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ශුන්‍යාගාර ගත වෙන්න ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න එපාය. අපි වැඩ අඩු වෙන්න එපාය. වැඩ අඩු වෙන්නේ ආයතනයේ වැඩ අඩු වුනොත් විතරයි. කර්ම නිර්මාණයේ ප්‍රමාණය අඩු වුනොත් විතරයි ශුන්‍ය වෙන්නේ. එහෙම නැත්නම් එයා බහුල වෙනවා. මේ ක්‍රමවේදය මත මේ භාවනා යෝගියා කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ ආයතනයේ ක්‍රියාවලිය නිකන් නවත්තන්න බෑ. ඒක හැදිලා තියෙන්නේ අඩුපාඩු වලින්. ඇයි බලන බලන සැරේ රාගයෙන් පේනවනම්, ලෝභයෙන් පේනවනම්, ద్వේෂයෙන් පේනවනම් මේක ඇදෙන්න එපාය. එහෙනම් කර්ම සෑම තපරයක් ගන්න නිර්මාණය වෙනවා. මේකට මොකද්ද ගන්න පුළුවන් විසඳුම කියලා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙන මේ සෑම දෙයකම වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම අයින් කරන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකද්ද මේ වටිනාකම කියලා බලනකොට බලන රූපෙට වටිනාකමක් තිබුණාම ඒ රූපේ විඳින්න හදනවා. ඒක අයිති කරගන්න හදනවා. ඒක නිසා ලෝභ දේශ මොහ රාග ඇති කරගන්නවා. එහෙනම් දකින දේවල් විතරක් නෙමේ ඇයෙන දේවල් වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මට දැන්නා මට නිඳා කළා කියලා වටිනාකමක් දීලා බලන්න අවුරුදු 25 ගියත් ඒ බැනපු එක අමතක වෙන්නේ නැහැ. අවුරුදු 25කට පස්සෙත් කිනෝ ආවලාගේ කිරියත්ත මට බැන්නනේ එකමත් එක රටක මම පොඩි කාලේ. ඇයි අරකට වටිනාකමක් දීලා. එහෙනම් අපි අකමැති කිසිසේත්ම අපට අදහසක් නැති කාන්තාවක් පිළිබඳ ප්‍රියමනාපතාවයක් ඇති වෙනවද? කවදාවත් ඇති වෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන්න ඕනේ, වටිනාකමක් ඇති වෙන්න ඕනේ. එතකොට තප්පරයක් ගානේ මතක් වෙනවා. ඒ වගේම තමයි පෝසත් වෙන්න පෝසත් භාවයේ සැපයට ඒ සුඛෝපභෝගී ජීවිතයට වටිනාකමක් දුන්නම තමයි දකින දකින දේ තුලින් අම්බ කරන්න හිටින්නේ. ඒ කියන්නේ එයාගේ චරිතය සම්පූර්ණ ලෝභ චරිතයක් බවට පත් වෙනවා. එහෙනම් අපි ගත කරන මේ ජීවිතය තුළ සෑම කාරණාවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ වටිනාකමක් මත. අපි වටිනාකමක් දුන්න ගමන් ප්‍රශ්නේ ඇලීම ගැටීම පැත්තට ඇරෙනවා. ඇලුනාම බැඳෙනවා, ගැටෙනකොට ඒකත් එක්ක යුද්ධ කරනවා. එහෙම නැත්නම් පොරබදිනවා. මේ தත්ත්වය තේරුම් ගත්තාම මේ ඥානෙ පාළ වුණාම මේ භාවනා යෝගියා සකෘදාගාමි ඵලයටපත් වෙනවා. ඇයි? එයා දැක්කා මේ ලෝකයේ හැම දෙයක්ම කර්මානුරූපී වෙන්නේ. ආයතන අයෙන් තමයි මේ කර්ම නිර්මාණය වෙන්නේ. මේක නැවතුවොත් ඒකාන්ත වශයෙන්ම රහත් වෙනවා. මේ නිවන් මාර්ගයේ නිවැරදි ලෙස ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා සෝවාන් වුණා. හැබැයි අඩුව තාම හැදුවේ නෑ, මාර්ගය විතරයි දැනගත්තේ. ඒ මාර්ගය වඩන, ඒ මාර්ගයෙන් නිමා කරන ක්‍රමවේදයේ ප්‍රත්‍යක්ෂ වුණාම අර මාර්ගය දැනගත්තට වඩා දැන් ඥාණය වැඩි එයාට. එයා දන්නවා මේක හදන්න ඕනේ මේ ක්‍රමයට. ඇදෙන්නේ මේ ක්‍රමයට, නිමා වෙන්නේ මේ ක්‍රමයට. මේක දැක්ක ගමන් එයා සකෘදාගාමි වෙනවා. තවත් අඩුව තියෙනවා. සෝවාන් සකෘදාගාමි කියන ඒ මාර්ගයේ යන ඒ උත්තමයන් වහන්සේලා තුල ලෝභ දේශ මොහ රාග තියෙනවා. ඒගොල්ල සාතාම ජීවිතේ පැවැත්ම තුල ඉන්න කට්ටිය. දරුවෝ හදන, රස්සාවල් වලට යනවා, අම්බ කරනවා, එකතු කරනවා, ධන දෙනවා, සිලුත් ගන්නවා, පවුත් කරනවා. ඇයි? ඒගොල්ලෝ සෝවාන් සපුර්දාගාමි කියන පවල දෙකම සාමාන්‍ය පෘථුජන ස්වභාවය තුළ තියෙන ඥාන දෙකක්. නමුත් ඒගොල්ලෝ මොකවත් නැති පෘථුජන ස්වභාවයට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ගැඹුරෙන් කල්පනා කරන්න පුළුවන්. යහපත වහාම වැටෙනවා. ආනන්තරිය පාප කර්ම වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ජීවිත මුලා කරන්නේ නැහැ. මුලා වෙච්ච කට්ටියට උදව් කරනවා. රාජවල් දෙකේ යහපත් දේවල් ගැන සකල්පනා කරන්නේ, කතා කරන්නේ, ක්‍රියා කරන්නේ. එහෙනම් මේ චර්යාව තුළ, මේ ඥානය තුළ කල්පනා කරනවා මේ වටිනාකම අයින් කෙරුවොත් ප්‍රශ්නේ විසඳෙනවා. නමුත් මේ වටිනාකම අයින් කරන්නේ කොහොමද කියලා ගැඹුරින් කල්පනා කරලා බලනකොට මේ වටිනාකම් ඇදිලා තිනවා ක්‍රමවේද හතරකින්. මොකද්ද ක්‍රමවේද හතර? මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක්ම ඇදිලා තියෙන්නේ පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියන සතරමා භූත වලින්. සතර භූත නැත්තම් මේ ලෝකේ නාම රූප හැදෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ අසකන දිව නාසය සමසිත කියන සෑම ආයතනයක්ම ගනුදෙනු කරන්නේ නාම රූප නේද? නාම රූප නැතුව ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහනේ. එහෙනම් නාම රූප ඇදිලා තියෙනවා නම් සතරමා භූත වලින්. එහෙනම් මේ සතරමා භූත වල තියෙන වටිනාකමනේ අඩු කරන්න ඕනේ. එහෙනම් පඨවි වටිනාකම, ආපෝ වටිනාකම, වායෝ වටිනාකම, තේජෝ වටිනාකම කියන මේ අතර අඩු කෙරුවොත් තමයි ඒකාන්ත වශයෙන්ම මේ වැඩේ නිමා වෙන්නේ. නැතුවනම් මේක නිමා වෙන්නේ නැහැ කියන ඥානය පාළ වෙනවා. ඒ ඥාන උපයෝගී කරගෙන ඊළඟ ඥානය පාළ කර ගන්නවා මිසක් එකපාරට මේක එහෙම ඇති වෙන්නේ නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරන පොල්ගාක් දැක්කා උදාහරණයකට. එතන පොල්ගාක් නැහැ, ඇස් දෙක පියාගෙන තමයි ඉන්නේ. මේ පොල්ගා තුල වටිනාකම් මට්ටම් අතර මොනවද කියලා බැලුවාම ගහට වටිනාකමක් පේනවනේ, ඒ ගහේ ලී වලට වටිනාකමක් පේනවනේ, ගෙඩි වලට වටිනාකමක් පේනවනේ, එහෙනම් ගෙඩි වලින් ඉඳින තෙල් වලට වටිනාකමක් පේනවනේ. එහෙනම් මේ ගාට තියෙන වටිනාකම තමයි, ගෙඩි වලට තියෙන වටිනාකම තමයි මේ පටවි වටිනාකම. ගෙඩියක් මෙච්චරයි, ගා මෙච්චරයි කියන ඒ වටිනාකම පටවි වටිනාකම. මොකද්ද ආපෝ වටිනාකම? මේම ගා තියෙන නිසා අපට තියෙන විශාල සානයක්. ඇයි මෙච්චර ආදායමක් මාසකට හම්බෙනව? අපට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව, කරදරයක් නැතුව මාස 3න් 3ට මෙච්චර ආදායමක් නිකම්ම හම්බෙනවා කියන මේ වටිනාකම. ඒ ගෙඩි වලින් හම්බෙන්නා වූ තැන් වල වටිනාකම, මේ ගහෙන් හම්බෙන්නා වූ තෙල් වල වටිනාකම, මේ විදිහට බලනකොට තවත් වටිනාකම් කීපයක් තියෙනවා. එහෙනම් Tamanta මේ වගේ ගස් ප්‍රමාණයක් තියෙනවා, විශාල සම්පතක් තියෙනවා කියන ගෞරවයක් වටිනාකමක් නැද්ද? ඒ මාන්නේ උඩඟු ආංකාරය ඒකත් වටිනාකමක් නේද? මේ ආකාරයේ ඒ ගාට තියෙන වටිනාකම අරුණාම සම්බන්ධ නැති තවත් වටිනාකම් තියෙන බව එයට තේරෙනවා. තවත් මොනවද වටිනාකම් තියෙන්නේ වායෝ මට්ටමින් කියලා බැලුවාම මේක පිළිබඳ කතා කරනවානේ. මට ගස් මෙච්චරක් තියෙනවා, මට මෙච්චර ආදායම් තියෙනවා, මට කාගවත් අතපාන්න ඕනේ නැහැ, මේම පාරට්ටු කිය කිය ඇවිදිනවා. වත්කම් තියෙන ගොඩාක් කට්ටිය ළඟ මේ ප්‍රශ්නේ තියෙනවා. තමන්ට තියෙන කුඹුරු ප්‍රමාණය, තමන්ට තියෙන සම්පත් ප්‍රමාණය, තමන්ගේ දරුවෝ වැඩ කරන ලොකු ලොකු රස්සාවල්, ඒ දරුවෝවත් කියන්නේ නැහැ කිය කිය ඇවිදිනවා. එහෙනම් මේ වචනවල තියෙන වටිනාකම, වචන නිසා ඇතිවෙන ප්‍රශංසාව, කීර්තිය, ගෞරවයේ තියෙන වටිනාකම අපි අත්හැරලා නැහැ. ඒ වටිනාකම නඩත්තු කරනවා. සමහර අය ඕවා කියන්නේ මොකවත් නැහැ. ඕවා පිළිබඳ වටිනාකම් ගැන මොකවත් ප්‍රශ්න නැහැ. හැබැයි වාඩි වෙලා සිටිවිලි වලින් වින්දනයක් ලබනවා. මොකවත් ප්‍රශ්න නැහැ, වැඩ කරන්න ඕනේ නැහැ. මාස 3න් 3 මෙච්චර ආදායමක් හම්බෙනවා, මාසෙට මෙච්චරක් වියදම් කරන්න පුළුවන්. අපට අපගේ වැඩ කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කාගේවත් උදව් ඕනේ නැහැ. මේ විදියට අර වටිනාකම සිටිවිලි වලින් මෙනෙහි කරමින් සිටිනවා. එනම් මේ ආකාරයට ඕනම නාමයක් රූපයක් තුල වටිනාකම් ක්‍රමවේද අතරක් පවතිනවා. ඒ ගාට අපි ආදරේ, ඒ ගාට වතුර දානවා, පෝර දානවා, හොඳට නඩත්තු කරනවා. එතකොටනේ ආදායම් හම්බෙන්නේ. හොඳට ඉග උගන්නලා ලොකු රස්සාවකට යවුවත් නේ අපට එයාගෙන් යමක් ගන්න පුළුවන් වෙන්නේ. එයාට මොකවත් උගන්වන්න නැතුව නිකන් ගෙදර තිබ්බාම එයාට කන්න අපි දෙන්න ඕනේ, එයාගෙන් අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකම තමයි මේ ගාටක් කරන්නේ. දරුවට හොඳට උගන්වලා හොඳ රස්සාවකට දැම්මාම මාස්පත එයාගෙන් කන්න බොන්න හම්බෙනවා, ඇඳුම් හම්බෙනවා, බේත් ටික හම්බෙනවා, ආරස්සාව හම්බෙනවා, ඔක්කොම හම්බෙනවනේ. ඒ වගේම මේ ගාටක් හොඳට පෝර දාලා වතුර දාලා හොඳට පරිස්සම් කළාම හම්බෙන පළදාව ටිකක් හොඳට හම්බෙනවා. භුක්තිය වැඩි. එහෙනම් මේ ක්‍රමවේදය, මේ අවබෝධය පාළෝනාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම වටිනාකමින් යුක්තයි. එහෙනම් අපි මිනිසුන්ගේ කයට වටිනාකමක් දීලා තිනවා. ඒ කයෙන් අපට වෙන සේවාවට වටිනාකමක් දීලා තිනවා. ඒ සේවාව තුළ අපි කතා කරන වචනවලින් වටිනාකමක් දීලා තිනවා. ඒ කයට සේවාවට අනුව සිටිවිලි වලින් මෙනෙහි කරනවා. එතන වටිනාකමක් දීලා තිනවා. එහෙනම් gedare inna මිනිසුන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ සෑම නාමයක් රූපයක්ම මට්ටම් අතරක වටිනාකමකින් නිර්මාණය වෙච්ච නිසා මිනිසුන්ට මේක අත්තරින ක්‍රමවේදේ වැටහෙන්නේ නැහැ. කවුරු රැවිල්ලා කියන හැමදේම මං අත්තරියයි කියලා. එහෙම කෙනෙක් අවිල්ලා කිව්ව උපාසක පින්වතේ අපේ හාමුදුරනේ මං ඔක්කොම අත්තරියා මම වේලාම බ්‍රාහ්මණයා වාගේ කෙනෙක් කියලා කිව්වා. හැමදේම අත්තරලා මං නිවන් දකින්න ඇවිල්ලා ඉන්නේ මට පැවිදිකම ඕනේ. අරි පාසක මාත්‍යාපට කියන්නකෝ අත්තරිය මොනවද කියලා. ඉතින් ඒවා අපි දැනගන්න එපාය කියලා කිව්වම අක්කර මෙච්චරක් ඉඳන් තිබුණේ ඒ ටික අත්තරියා. මගේ විස්රාම වැටුප මං භාර්යාවට පැවරුවා. ඒ වගේම මගේ ගේ මං ආවලාට දුන්නා, යාන වාහන ආවලාට දුන්නා. මේම විශාල ලැයිස්තුවක් කියලා මං ඔක්කොම අත්තරියා කිව්වම මට කියන්න සිද්ධ වුණා මොකවත් අත්තරලා නැහැ. හැමෝටම පරිවාස කාලේ මාස 6යි උපාසක මාත්‍යර පරිවාස කාලේ අවුරුද්දයි කියලා. එයාගේ අත් දෙක උඩ ගියා මොකද්ද මෙච්චර අත්තරලා මෙච්චර වැඩි උනේ කියලා. අත්තරපු කිසිම කෙනෙක් ඒක මනේ කරන්නේ නැහැ මතක් කරන්නේ නැහැ. ඇයි අත්තරිය කියන දුන්නා නම් ඉවරයිනේ. ආවල් දෙය දුන්නයි කියලා කියනවනම් එයා තවත් එකක් නඩත්තු කරනවා. මාන්න්‍ය කාංකාරයක් උඩඟුවක් නඩත්තු කරනවා. එයා අත්තරලා නැහැ. එයා කොණකින් ලණුව දාලා ගැටගාලා ලණුවේ අග්ගිස අල්ලාගෙන ඉන්නවා. ආවල් වාණි ආවල පදින්නේ මගේ කිනේක එයා කියනවා නම් දැනින් දැන. කෝ ඉතින් අත්තරලා නැන්නේ. ගේ මම දුන්නා කියලා කෑගගා ඉන්නවා නම් කෝ එයා අත්තරලා නැන්නේ. විස්රාම වැටුප අනිත් අය භුක්ති විඳිනවා. මම ඒක පැවරුවා. ඒක මට අයිති නෑ, මට ලැබෙන්නේ නෑ, මට ආදායම් නෑ කියලා. එයා දුක් වෙන සෑම මොහොතක් තුළ මේක දීලා නැන්නේ. දුන්නට වැඩකුත් නැන්නේ. එනම් මේ මානසිකත්වය තුළ නිවන් දකින්න බෑ. ඒ සිත හදන්න ඕනේ. එනම් හැමදේම අත්හැරියා නම් එයා දෙන්න ඕන උත්තරය, අනේ ස්වාමීනි මං වාගේ ඉඟන්නේක් නෑ, මොකවත් නැති ඉඟන්නේක්, මට අනුකම්පා කරන්න, සසර දුකයි ඉතර වෙන්න ඕනේ. අන්න යට පැවිද්ද එතනම හම්බෙනවා. එනම් තමන් මේ විශාල වටිනාකමකින් යුක්ත පින්පොත කියවන්න ගියාම යාගේ පරිවාස කාලේ වැඩි වෙනවා. ඇයි ඒ අත්තරලා නැහැ මොකවත්. මේව මතක තියාන ගල්වල කොටලා ඒ කරපු පින්කම් තැන්වල බෝඩ් එල්ලලා ඒතර නාම පෝරව සදාන් කරලා එනං එයා මොකවත් අත්තරලා නැහැ. එනං භාවනා යෝගී ශුන්‍යාගාරගත වෙන්නේ කොහමද? ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්නේ කොහමද කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ අල්පේච්ඡතාවේ ඇතිවෙන්න ඕනේ. ස්වල්ප කටයුතුත් එක්ක ජීවත් වෙන ස්වභාවය ඇතිවෙන්න ඕනේ. ශුන්‍යකාර වෙන්න ඕනේ. එහෙනම් තමන්ගේ ආයතන අයතුලින් ශුන්‍යකාර වෙනකොට මේ ආයතන අය ගනුදෙනු කරන්නේ නාම රූප එක්ක. මේ නාම රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ කින සතර මා භූතයන්ගෙන්. එනා භූත මට්ටම් අතරකින් වටිනාකම් අතරක් තියෙනවා. අතරම අයින් කරන තාක්කල් මේ කටයුත්ත නතර වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. එදාට තමයි වැඩ නවතින්නේ. මේ අවබෝධයේ මට ඕනම නාමයක් රූපයක් ආයතන වලට සම්බන්ධ වෙනකොට මේ භාවනා යෝගියා පටවි වටිනාකම අයින් කරනවා, ආපෝ වටිනාකම අයින් කරනවා, වායෝ වටිනාකම අයින් කරනවා. ඒ කියන්නේ රූපයක් දැක්කාම ඒකට කවදාවත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. රූපය පමණයි කියන එකෙන් සීමා වෙනවා. සෙනෙහසෙන් බැඳෙන්නේ නැහැ. ආපෝ මට්ටමේ මොකවත් කටයුතු නැහැ. ලෝකෝත්තර නිවන විතරයි කියන්නේ. එයාගේ වටිනාකම කොච්චරද? එයා හොඳ දායකයෙක්, එයාගෙන් ගොඩාක් ප්‍රතිපාදන ගන්න පුළුවන්, ගොඩනැගිලි අදව ගන්න පුළුවන්, කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්. මේ ප්‍රශ්න මොකවත් නෑ. එයා ඒ දායක සත පාකට ගණන් ගන්නෑ, කෝටි ගණන් දින. ඒක තිබිච්චා. ඒක එයාගේ ප්‍රශ්නයක්. ආවේ මොකටද පන්සල් භූමියට බණ ටිකක් අනේ නැ ඒක අහගන්න. භාවනාව තේරුණාද කමඨාන ගත්තද ආයෙ නැ ඒක වඩලා නිවන් යන්න. මොන හරි ඕ මොකවත් එපා ඕන්නේ. ඒව තියාගන්න. ඒක ඕගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ඒක දෙන්න එපා. එහෙනම් එයා පෝසත් අය දුප්පත් අය තියෙන අය නැති අය පොඩි අය ලොකු අය මේම ભેද නැහැ. ඇයි එයා මේ වටිනාකම පටවියෙන් අයින් කරපු නිසා ආපෝලින් අයින් කරපු නිසා කිසිම කෙනෙකුට විශේෂයෙන් සලකන්නේත් නැහැ අඩුවෙන් අවතක්සේරු කරන්නේත් නැහැ. පොඩි අය ලොකු අය වයසක අය පෝසත් අය දුප්පත් අය උගත් අය නූගත් අය හැමෝටම එක සමානව මා කරුණාවෙන් සලකනවා. මේ තැනට යගේ සිත පවතිනවා. එහෙනම් මේ විදිහට සලකන කෙනා වචන කොහොමද භාවිතා කරන්නේ? සාමාන්‍ය හොඳ හයට හොඳ වචනක් නරක හයට නරක වචනක් කියන මේ වෙනස නැහැ. හැමෝටම යහපත් ලෙස කතා කරනවා. හැමෝටම කතා කරන්නේ නිවන් පණිවිඩය විතරයි. භෞතික ලෞකික මොකවත් කතා කරන්නේ නැහැ. එහෙනම් පටවියෙන් ආපෝ වලින් වායෝ වලින් වටිනාකම අයින් කරලා මේ මානසිකත්වයට පත් වෙන්න පුළුවන් නම් ජීවිත කාලය පුරාම මිනිසුන්ට යහපත පිණිස නිවන පිණිස මේ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් මේ සකෘදාගාමි විඥානයේ අනාගාමි විඥානයේ බවට පත් වෙනවා. ඇයි මේ අනාගාමි කෙනාට විතරයි මේ මානසිකත්වය තුළ ඉන්න පුළුවන්? එහෙම නැත්නම් වටිනාකමින් යුක්ත දායකයෙක් කෙනෙකුට ආන්ද්‍රව නැකිටලා ගින් කතා කරනවා ඇයි ආදායම් ලැබෙන තැනක් මොකවත් නැතුව දුප්පත් මිනිසෙක් කෙනෙකුට පැත්තටවත් එන්න දෙන්නේ නැහැ, කතා කරන්නවත් යන්නේ නැහැ. ඇයි? එයාට කතා කරාම එයාගේ ප්‍රශ්න ටික ඇහුවාම තියෙන ටිකත් වියදම් වෙනවා. මානසික සුවය විවේකය ඒ හැමදේම එයාට දෙන්න එපාය. සතුට සාමය ප්‍රීති ඔක්කොම අඩු වෙනවා නෑ. ඒ දුක් ටික ඇව්වම තියෙන ටික අඩු වෙනවා. ඒ නිසා ඒක අඩු වෙන පැත්ත නිසා එයාව ගණන් ගන්නෑ. එහෙනම් අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා ඒම නෑ. හැමෝගෙම දුක සපහානවා, උදව් කරනවා, මාර්ගය කියලා දෙනවා. මේ ප්‍රශ්න වලට හේතුව කර්ම තාම ඉවර වෙලා නෑ. ඉත අදා ගන්න කර්ම ඉවර කරන්න ඕනේ. භවයේ දුකයි මේක තේරුම් ගන්න. මේ අවස්ථාවේදී ගොඩක් ධෛර්යමත් වෙන්න කියලා හැමෝටම උදව් කරනවා දුක නිවා ගන්න. එයා සෑහෙන ප්‍රයන්තයක් දරනවා මේ සම්බුද්ධ ශාසනයේ සියලුම දෙනා නිවන් දක්කලා ඉවර කරලා දාන්න. එහෙනම් මේක තමයි අනාගාමි කෙනා තුළ තියෙන ස්වභාවය. මේ தත්ත්වය තුළ ඉන්න භාවනා යෝගියා කල්පනා කරනවා අදයි මෙච්චර දියුණු වෙලා මෙච්චර මානසිකත්වයක් තියෙන මට තාම මේක නිමා වෙලා නැහැ කියන එක තේරෙනවා. තාම මම වැඩ නතර කරලා නැහැ, වැඩ නතර වුණා කියලා මං ඉතියට එහෙම කල්පනා කරගත්තට තාම වැඩකට යුතු සිද්ද වෙමින් පවතිනවා. මේක සැබෑ නිමාව දක්වා ගින්නේ මේ தත්ත්වය වැටහෙනවා. මේ භාවනා යෝගියාට මේක වැටෙනකොට භාවනා යෝගියා කල්පනා කරනවා මොකද්ද තවත් තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට තව එක කොටසක් ඉතුරු වෙලා තිනවා. ඒක තමයි චිත්තානුපස්සනාව. එහෙනම් කායානුපස්සනාව ඇදිලා වේදනානුපස්සනාව සෙනෙහසේ ප්‍රශ්න ඔක්කොම ඇදිලා ධම්මානුපස්සනාව කියලා කියන්නේ වාචික මට්ටම ඒ සියලුම වචනවල තියෙන දෝෂ ටික ඇදිලා මේ සිටිවිලි වලින් ඇතිවෙන අවසාන අරියත් ඵලයට අදාළ චිත්තානුපස්සනාව නිමා වෙලා නැහැ. මේ අඩුව වැටෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මම කොච්චර ඇදිලයි කියලා සන්තෝෂයෙන් හිටියට සිටිවිලි වල දෝෂ තියෙනවා. සිටිවිලි වල තාම වටිනාකම් දකින්නවා. මේ වටිනාකම සියුම් ලෙස පවතිනවා. එහෙනම් ගොඩාක් සියුම් ලෙස පවතින අඩු ටික තමන් තුළ තියෙන බව තේරුම් ගත්තාම තමයි එයාට තේරෙන්නේ තවත් මේකේ අදණ්ඩ තියෙනවා. එහෙනම් මේ පුංචි පුංචි සියුම් වැරදි අඩුපාඩු ටික තේරුම් ගත්තාම සිටිවිලි වලින් මේක ඇති වෙන්නේ මොකද්ද සිටිවිලි වල තියෙන අඩුපාඩු කියලා බලනකොට තමන්ගේ සිත නිතරම නිර්මාණය කරන සෑම චෛතසිකයක් තුළම ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය මිශ්‍ර වෙලා පවතිනවා. සෑම සිටවිල්ලක් තුළම මේ ක්ලේශ ධර්මයන් එකට එකතු වෙලා මිශ්‍ර වෙලා පවතිනවා. මේ අඩුව ඇදිලා නැති බව තේරුම් අරගෙන මේ භාවනා යෝගියා මේ චෛතසිකවල තියෙන අඩුව හදනවා. තමන්ට සිටවිල්ල පාළ වෙනවා මේක දන් දෙන්න ඕනේ කියලා. එයා කල්පනා කරන ඇයි මට මේක පාළ වුනේ? මේක දන් දෙන්න ඕනේ කියලා කියන්නේ මෙයා තුළ ලෝභය පවතිනවා කියන එක. හැබැයි මෙච්චර කාලයක් එයා අහලා තිබුණේ දන් දුන්නාම අලෝභය වැඩි වෙනවා, ලෝභය නැති වෙනවායි කියලා. දැන් එයාට තේරෙනවා දන් දුන්නාම අලෝභය ඇති වෙන්නේ නැහැ, ලෝභය ඇති වෙනවා. එයාට ඔක්කොම පටිසෝතගාමි උඩුගම් බලා යනවා. දැන් ඔක්කොම ධර්ම ටිකයි අනාගාමි කෙනාට අවබෝධය වැඩි. එයාට මේ දේවල් ස්පර්ශ වෙන්නේ අමුතු ක්‍රමයකට. අපට තේරෙනවට පේනවට වඩා ගොඩාක් ගැඹුරෙන් එයාට පේනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. විදර්ශනාව වැඩියෙන් වැඩ කරනවා එයාගේ ඥාණය තුල. ඒ භාවනා යෝගියා දකිනවා දන් දෙන්න කියලා හිතෙනවා මේ භාණ්ඩය. හැබැයි මේ දන් දුන්නා මට ලෝභය වැඩි වෙනවනේ. මොකක්ද ඇති වෙන ලෝභය? දන් දුන්නා කියන මාන්නය, ඒක ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම ඇති වෙන ගෞරවය, ඒක ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම කුසල් ලම්බෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම පින් සිද්ධ වෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම සුගතිගාමි වෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම නිරෝගිමත් භාවය හම්බෙනවා, ලෝභයක් නෙමෙයිද? දන් දුන්නාම දීර්ඝායස ලැබෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? දිව්‍ය ලෝකෙකින් ඉපදිලා දෙවියෙක් වෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? මානුෂ්‍ය ලෝකයේ ගොඩාක් සැපවත් ජීවිතයක් හම්බෙනවා, ඒක ලෝභයක් නෙමෙයිද? මේ විදියට ලෝභ සිටිවිලි සෑම එකක්ම තමන් තුළ චිත්‍රපටියක් වාගේ පේන්න පටන් ගත්තාම එයා අල්ලපු භාණ්ඩෙ පැත්තකින් තියෙනවා. එයා කල්පනා කරනවා මේක දුන්නාම මෙච්චර පැටලෙවිල්ලක් ඇති වෙනවා නම් එහෙනම් මේ ලෝකේ දන් දෙන කට්ටිය අසරණ වෙලා ඒගොල්ලන්ට වැඩ පැටලිලා. බලාපොරොත්තු දෙක්ක දන් දුන්නාම ඒ දාණය තුළ තමන්ට වටිනාකමක් තිබුණාම ඒක මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒක සංසාර පැවැත්මට අවබෝධයක් වෙනවා, සංසාර සැපවත් ජීවිතයට හේතුවක් වෙනවා. එහෙනම් මම මෙච්චර කාලයක් භවගාමි දාන දීලා තින්නේ, එහෙනම් භව නිරෝධගාමි දාන දීලා නැහැ. එහෙනම් කොහමද මම මේ භාණ්ඩය අත්හරින්නේ කියලා බලනකොට කිසිම බලාපොරොත්තුවක් නැතුව, වටිනාකමක් නැතුව, නැවත මතක් කරන්නේ නැහැ කියන අදහසකින් දීලා දානවා. ඒක එතනින්ම අමතක කරනවා. මෙනෙහි කරන්නේත් නැහැ, කියන්නේත් නැහැ, ඒක පිළිබඳව කිසිම බැඳීමකුත් නැහැ. මෙන්න මේ ක්‍රමයට අත්හරිනවා. එහෙනම් දාණය දෙන්න ඕනේ ඉවර වෙන්න මිසක් නවත නවත කුසල් බල බල එම නැත්තම් පින් බල භවගාමි සුඛෝභෝගී ජීවිත මේවා බලාපොරොත්තුෙන් දෙනවනම් ඒ දාණය සාර්ථක නෑ. ඒ දාණය ශ්‍රේෂ්ඨ දානයක් වෙන්න බෑ. එහෙනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා අදණ්ඩ තින්නේ මෙතන. එහෙනම් Tamanට දෙන්න කියලා ඉතන සිටවිල්ල මේ විදියට හදනවා නම් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා කියන මේ ටිකත් අදන්න තින්නේ මේ විදිහටමයි. එහෙනම් පේන දේවල් පෙනුන බව දැනගත්තාම කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. පෙනුනා පෙනුනා විතරයි. ඇයෙන දේවල් වලට මොකවත් වටිනාකමක් දෙන්නේ නැහැ. බැන්නද, නිඳා කළාද, ප්‍රශංසා ගෞරව කළාද ඒවා තෝරලා බේරලා වර්ග කරන්න ගොඩ ගන්න යන්නේ. ඇහුණා විතරයි කියලා එතනින් ඉවර කළා දානවා. එහෙනම් ඒ බැන්න මිනිසයාට වෛරයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශංසා කරපු මිනිසයාට ආදරයක් කරුණාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? එයාට ඇහුණා විතරයි ආදන්නේ. මොනවද කියන එක පිළිබඳව කිසිම ගනුදෙනුවක් නැහැ. මේ ආකාරයට මේ භාවනා යෝගියා ඇසේ, කනේ, දිවේ, නාසයේ, සමේ, සිතේ කර්මවලට තිත තියාගෙන නවත්තගෙන යනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ භාවනා යෝගියා බලන්නේ නැහැ මොකවත්. එයාට පේනවා, පෙනෙන් දරිනවා, මොකවත් උවමනාවෙන් බලන්නේ නැහැ. කිසිම දෙයක් උවමනාවෙන් ආගන්නේ නැහැ. ඇයෙනවා, ඇයෙන්ද ඇරලා නිකන් ඉන්නවා. එහෙනම් කතා කරනකොට ලෞකික දේවල් ඔයේ කියවන්නේ නිස්සත්තතාවය තුළ ඉන්නවා. අවශ්‍ය වචනයක් දෙකක් විතර කතා කරනවා. කර්ම අඩුයි. මේ කය කරනකොටගෙන ඇසිරෙන්න යන්නේ, කටයුතු කරන්න යන්නේ, කර්මය වෙනස් කරන්න යන්නේ. යහපත් දේ කිසිම කෙනෙකුට සිතට කයට දුක් නොදෙන දෙයක් තියෙනවා නම් ඒක පරිස්සමෙන් කටයුතු කරලා ඉවර කරලා දානවා. සෑම චෛතසිකයක් පිළිබඳව චිත්තානුපස්සනාව පවතිනවා. සෑම චෛතසිකයක් පිළිබඳවම සීය පවතිනවා. යහපත් දේවල් වලට පමණයි සිතවිලි පාවිච්චි කරන්නේ. අයහපත් දේවල් මොකවත් හිතන්නේ නැහැ. නිවීම පිණිස හැම සිතවිල්ලක්ම ඒ තප්පරයට අත්තරිනවා. කිසිම දෙයක් ගබඩා කරගෙන නැවත නැවත මෙනෙහි කරන්නේ. මෙන්න මේ තත්ත්වයටපත් වුණාම ඇසට පේනවා, කනට ඇයෙනවා, දිවට දැනෙනවා, නාසයට දැනෙනවා, කය කටයුතු වල නිරත වෙනවා. සෑම සිතවිල්ලක්ම නිරෝධ වෙලා යනවා. මෙන්න මෙතනටපත් වෙනවා. එහෙනම් එයා මොනවාරි දෙයක් කරනවද මේ ලෝකේ? මොකවත් කරන්නේ නැහැ. කෙරෙන්ඩ ඇරලා බලාගෙන ඉන්නවා. කය මම නෙමෙයි, ඇස මම නෙවෙයි, දිව මම නෙමෙයි, නාසය මම නෙවෙයි, කන මම නෙමෙයි, මට නෙමෙයි පේන්නේ, මට නෙමෙයි දැනෙන්නේ, මට නෙමෙයි ඇහෙන්නේ, මට නෙමෙයි ඇඟෙන්නේ, මට නෙමෙයි සිතෙන්නේ කියන මේ තත්ත්වයට මේ විඥාණයපත් වුණාම අරියක් බෝධියටපත් වෙනවා. පුද්ගලයෙක් නැති ස්වභාවයකටපත් වෙනවා. කර්මය නැවතිච්ච මට්ටම මේ ආයතන අයතුලම දකින්නට ලැබෙනවා. එහෙනම් මේ තත්ත්වයටපත් වෙන තාක්කල් අපි තුල ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න බෑ. එහෙනම් ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න නම් අප ලබාපු මිනිසක් භවය තුළ ශුන්‍යාගාර ගත වෙන්න නම් ඒකාන්ත වශයෙන්ම ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුළ මේ ක්‍රියාවලිය නතර වෙන්නට ඕනේ. මේ ක්‍රියාවලිය මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් අවබෝධ වලින් පත් වෙලා මේ විඥාණය මේ සෑම නාම රූපයක්ම සංඥා සංස්කාර ධර්මයක්ම නිරෝධ කරගන්නට ඕනේ. මේම නිරෝධ කරගන්නට බැරි නම් එයා තාම පංචකාමයන් පිනවනවා නම්, එයාගේ ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙනවා නම්, එයා කොච්චර බණ භාවනා කරගෙන සුදු හැඳගෙන සිල් අරගෙන උපාසක වශයෙන් හිටියත් පැවිද්දෙක් වශයෙන් හිටියත් එයාගේ උත්පත්තිය කාටවත් නවත්තන්න බෑ. එයා ඉපදෙනවා. එයා මේ භවගාමි ජීවිතයේ සසරේ යන කෙනෙක්. ඇයි? කර්ම ඇදෙනවා කියන්නෙම එයා සසර තාම ඉවර කරලා නැහැ. භවගාමි ජීවිතය නතර කරලා නැහැ. එහෙනම් අද අපට මේ මෛත්‍රී භාවනා යෝගියා සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරමින් සිටින මේ තාපසයාට වැටහුණා, මම මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරගෙන හිටියට හරියන්නේ නැහැ. වැඩ ඉවර වෙන්න ඕනේ, වැඩ නිමා වෙන්න ඕනේ. සියලෝම වැඩ ටික කෙරෙන්න ඇරලා වැඩ නිමා වුණයි කියලා ඉතින් හිතාගෙන හිටියට ඒක සාර්ථක නැහැ. එහෙනම් මගේ වැඩ නිමා කරන්න මා විසින් කුමක්ද කළ යුත්තේ? එහෙනම් ආයතන අයතුලින් මට්ටම් අතරකින් තියෙන ඒ වටිනාකම අයින් කරන්න ඕනේ. ඒ වටිනාකම අයින් කරනකොට ප්‍රමාණිකූලව මේ සියලෝම ගණදෙනු ටික අඩුවෙලා නැතිවෙලා ශුන්‍ය වෙලා යනවා. එයා ශුන්‍යාගාරගත වෙනවා. ඇයි මේ මෛත්‍රී භාවනා වඩන මේ භාවනා යෝගියාට මේ ඥාණය පාළ වෙන්නේ කියලා බැලුවාම අද ලෝකයේ තියෙන කෝටියක් විතර ප්‍රශ්න අරගෙන බැලුවාම ඒ ප්‍රශ්න කෝටියම ප්‍රශ්න තුනකට සීමා කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රශ්න 100ක් විතර තියෙන මිනිසයාට තියෙන එකම ප්‍රශ්නය තමන්ට සුවපත් භාවය නැහැ. සුවසේ නැහැ එයාගේ ජීවිතය. එයා කියන කොච්චර ධනෙ තිබුණා කිසිම නිදහසක් නැහැ. සුවසේ විවේකයෙන් ඉඳ නැහැනේ අපට. ඒ කියන්නේ යාට සුවපත් භාවය නැති ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්න කෝටියක් තියෙනවා. ඒ කෝටිය තුළම නිදි මරාගෙන කල්පනා කරනවා නඩු කියනවා. ප්‍රශ්න වලට ඒක දුවනවා මේක දුවන දැන් මොකද්ද තියෙන්නේ? ප්‍රශ්න 100ක් නෙමෙයි යාට තියෙන්නේ. දුක කියන ප්‍රශ්නේ විතරයි යාට තියෙන්නේ. හැම ප්‍රශ්නයකින්ම යාට දුකයි ලැබෙන්නේ. ප්‍රශ්න 100ක් විතර තියෙන මිනිස්සෙකෙන් ඇහුවාම එයා කියන අර ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා මට ආවල් ප්‍රශ්නේ තියෙනවා ආවල එකක් මට ගැටුමක් තියෙනවා කියලා ඕම ලයිස්තුවක් දෙනවා. ඇත්තටම ප්‍රශ්න 100ක් එයාට නැහැ. එයාට තියෙන්නේ මානසික ප්‍රශ්නේ විතරයි. නිරෝගිමත් භාවයේ නැහැ එයාගේ සිත ලෙඩ වෙලා. එහෙනම් මේ ලෝකේ තියෙන කෝටි ගණන් ප්‍රශ්න අරන් බලනකොට සුවපත් භාවයේ නැතිකම නිදුක් භාවයේ අඩුව නිරෝගී භාවයේ අඩුව සැනසීමේ අඩුව තමයි තියෙන්නේ. එහෙනම් ප්‍රශ්න තුනයි තියෙන්නේ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ ප්‍රශ්න තුන තමයි කෝටියක් බවට පත් වෙලා තින්නේ. එහෙනම් මේ ප්‍රශ්න තුන විසඳුවොත් ඔක්කොම විසඳෙනවා. එහෙනම් මේ මෛත්‍රී භාවනා යෝගියා මෛත්‍රී වාක්‍යයක් වශයෙන් මේ කාරණා තුන නැවත නැවත සජ්ජායනා කරන නිසා මේ භාවනා යෝගියාට තේරෙනවා මම ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙලා කෝටියක් විතර ප්‍රශ්න තිබිච්ච මට දැන් තින්නේ ප්‍රශ්න තුනයි. සෝපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන ප්‍රශ්න තුනයි. එහෙනම් බලන්න අපට සාමාන්‍ය දවසකට තියෙන ප්‍රශ්න නැකිටින්න ඕනේ, දත් මදින්න ඕනේ, මූණ හොදන්න ඕනේ, තේ බොන්න ඕනේ, වැඩට යන්න ඕනේ, අම්බ කරන්න ඕනේ, ගෙදරෙන්න ඕනේ, කෑම කන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, දරුවන් අධ්‍යාපන බලන්න ඕනේ, ගෙදර තියෙන ඒ වියපෑදම් බලන්න ඕනේ, බාහිර ප්‍රශ්න කටයුතු, සමාජීය කටයුතු, සමිති සමාගම් ප්‍රශ්න, අවුරුදු වලට එක සමරන්න ඕනේ, එකට බඩු මුට්ටු අදන්න ඕනේ, කැවිලි පෙවිලි අදන්න ඕනේ, වාහන නඩත්තු, ඉඩම් නඩත්තු, ගෙවල් නඩත්තු, අතුරුගෙන් ආරක්ෂාව සැපයන ප්‍රශ්න, දෙමව්පියන්ට සලකන්න ඕනේ, ඥාතීන්ට සලකන්න ඕනේ. දැන් මේවා බලනකොට දවසකට තියෙනනේ කෝටියක් විතර ප්‍රශ්න. හැමදාම හැරෙන්නේ ප්‍රශ්න ලක්ෂයකට එක්කනේ. මේ අවබෝධය ඇති වෙන්නේ කොහමද කියලා බලනකොට මේ තාපසයා කල්පනා කරන මේ හැම ප්‍රශ්නයක්ම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ මේක නැති ප්‍රශ්නෙට තමයි ඇවිල්ලා නවතින්නේ. එහෙනම් මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම දුක දෙනවා නම් දුකෙන් නිදහසම ප්‍රශ්න නිදහස වෙනවනේ. එහෙනම් අල්පේච්ඡතාවයම නැත්තම් ශුන්‍යාගාර ගතවීම ස්වල්ප කටේට ඇත්තේ වෙන්න නම් ඉස්සෙල්ලාම කෝටියක් තියෙන ප්‍රශ්න ටික තුනකට සීමා කරනවා. ඒ සීමා කරපු තුනත් දානයක් වශයෙන් පූජා කරලා අත්හැරලා නිරෝධ වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය අපි තුල නිර්මාණය කරන්න පුළුවන් නම් මේ ක්‍රමවේදෙට මේ කමඨාන වඩන්න පුළුවන් නම් මේ භාවනාව දිගටම සිදු කරන්න පුළුවන් නම් අපගේ නිවන නවත්තන්න අපටවත් බෑ. එතකොට කොහමද මාරයා නවත්තන්නේ? දසමාර සේනාව කල්පනා කරනවා මම ලස්සන රූපයක් වෙනවා. යාට රාගය තෙන්නේ නැහැ. ඇයි? එයා වටිනාකම අයින් කරලායි බලන්නේ. මම හොඳ සුපිරි ගණේ බැනුම් ටිකක් දෙනවා කනට. එයා ඒක සත පාකට ගණන් ගන්නෑ. ඇයි? වචනවල වටිනාකම නැතුවයි ගන්නෙ. ප්‍රසිද්ධියේ හොඳ මයික්‍රෝෆෝන් එකකින් යාට ප්‍රශංසාව දීලා බලනවා. ඒත් එයා අහුවෙන්නේ වටිනාකමක් නැතුව තමයි ඒක ගන්නෙ. හොඳ මගුල් ගෙදරක හොඳ මගුල් කෑමක් දෙනවා යාට. හොඳ ප්‍රණීත කෑම වේලා කිසිම දෙයකට අහුවෙන්නේ වටිනාකම නැතුවයි එයා ඒක කන්නේ. පොළු පාරවල් කනේ පාරවල් පූජා කරලා බැලුවා. එයා කිසිම වටිනාකමකින් තොරව ස්පර්ශය පොට්ටබ්බයක් වශයෙන් විතරයි ගන්නෙ. ඒ කියන්නේ එයාව රවට්ට ගන්න මුලා කරගන්න මායя අපෝසත් වෙනවා. එහෙනම් අපේ නිවන අපට නවත්තන්න බැරි නම් කොහමද මායя නවත්තන්නේ? මායя අනිවාර්යයෙන්ම අන්ත අසරණ බවට පත් වෙනවා. එනම මේ මෛත්‍රී භාවනාව තුළින් අපට ලැබෙච්ච කමඨාන අපගේ විමුක්ති පණිවිඩය අපි ලබාපු මිනිස්සුත් භවයේ අපට ලැබිච්ච අවසාන භාවනාව. එහෙනම් අද ඉඳලා අපි මේ භාවනාව කරමු. කුමක්ද මේ භාවනාව? සෑම අවස්ථාවක් තුළම, තප්පරයක් තුළම ඇස කන දිව නාසය සමසිත බෞල කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒක ස්වල්ප කටයුතු බවට පත් කරන්න ඕනේ. මේ ආයතන අයම ශුන්‍යාගාර බවට පත් කරන්න ඕනේ. එන ශුන්‍යාගාර බවට පත් කරන්න ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම ගනුදෙනු කරන නාම රූප වල පඨවි ආපෝ වායෝ තේජෝ කියන මට්ටම් අතරක වටිනාකම් තියෙනවා. ඒ අතර අයින් කරන්න ඕනේ. ඒ වටිනාකම් අඩු වෙන්න තමයි ඇලීමේ ගැටීමේ ප්‍රතිශත අඩු වෙන්නේ, අත්හැරීමේ වේගය දියුණු වෙන්නේ. එතකොට තමයි ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙලා ශුන්‍යාගාරගත වෙලා මේ කමඨානම අපට අරියත් බෝධිය බවට පත් වෙන්නේ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල මේ කමඨාන වඩමු, මේ භාවනාව දිගටම කරමු. මේක තුලින් අපි අරියත් බෝධියෙන් පිරිනිවීමට පත් වෙමු. එහෙනම් මේ කමඨාන අවවාදයේ අනුශාසනාව මේ ධර්ම දේශනාව තුලින් ලැබුණා වූ ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයට ආයෝජනේ වේවා. ආයතන අයේ අඩුපාඩු ඇදිලා වටිනාකම් අයින් වෙලා ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙලා ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලට පත් වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිනිවේවා. නැවත ජාතිය ජරාවක් වෙන්න කිසිසේත්ම නැවත උත්පත්තියක් ඇති නොවේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.